මේ ප්‍රඥාව තියෙනවා මේ චන්ද රාගයෙන් මිදීම සැකවින් විස්තර කරන්න කියලා. යම් ඡන්දයක් යම් රාගයක් ඇද්ද මේ දෙකේ මිශ්‍රණේ චන්ද රාගය. දැන් මේ ගැඹුරු විස්තරයක් තියෙනවා. චන්ද රාගයේ අන්තරක තියනද උපාදානයේ එතන. චන්ද රාගයේ කිව්වේ ඒකයි. අවිද්‍යාව නිසා විද්‍යාව නැතිකම නිසා දුක දුක ඇතියේ දකින්න නුවණ නැති නිසා දුක්ඛේ අඥානා නිසා දුක්ඛ සමුදය වශයෙන් දකින්න ඥානෙ නැති නිසා නැත්නම් දුක්ඛ සමුදය අඥානං කියන ස්වභාවය නිසා දුක්ඛ නිරෝධය දකින්න ඥානෙ නැති නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව දකින්න නුවණ නැති නිසා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා අඥානං අයං උච්චති වික්කවේ අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව සාගතව යම්කිසි පුද්ගලෙක මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටිය පිළිදලා මේ ලෝකේ පවත්වා ගැනීමේ ආස්වාද විඳ ගැනීම යම්කිසි ඡන්දයක් රාගයක් බැඳුනද ඒක හරි බලවත්. අන්නේ ඡන්ද රාගය නිසා එතන ඉක්මවන්න බෑ. ඒ ඡන්ද රාගයේ මුල් කරගෙන උපාදානයෙන් බැඳෙනවා. යම් ඡන්ද රාගයක් ඇද්ද ඒ උපාදානය කිව්වේ ඒකයි. උපාදානය කියන්නේ බොහොම දැඩි බැඳීමක්. යම් දවසක ඡන්ද රාගය දුරු වෙලා ගියාම ඒ දැඩි බැඳීම දුරු වෙනවා. දැඩි බැඳීම දුරු වෙලා ඡන්ද රාගයෙන් නිදහස් වෙනවා. ඡන්ද රාගයෙන් නිදහස් වීම අනුක්‍රමයෙන් සිද්ධ වෙලා අරිහත් වේ තමයි 100%ක්ම පූර්ණ වෙලා සියලු ලෝකීය පිළිවන් ඡන්ද රාගයෙන් සාමුලින් මිදෙන්නේ. ඡන්දේ එකක් ඡන්ද රාගයේ එකක් අදින් එක තෝරා ගන්න ඕන. කාම ඡන්දේදී යම් නීච අන්දමින් යම් කිසි කාමයේ වැද්ද ඒවා සියල්ල එකට අහු වෙනවා. ඡන්දේ නිදහස් වෙනකොට ඒ අයිතු අසාධාරණ විදිහට කාමයන්ගේ භුක්ති විඳීමේ මානසිකත්වයේ ඈත් වෙනවා ඉවත් වෙනවා. ඒවා වැරදි බව දකිනවා. කාම රාගයක් ඇත්නම් කාම ආස්වාදය හෝ විඳිනවා. ඒ යෝගේ හිත වැදිලා තියෙනවා. යම්කි තැනක කාමයන් පිළිබඳව හැඟීම් තුළින් කාම සුකල්ලිකාන යෝගය කියන තැනටපත් වෙනවා නම් මොන ක්‍රමයකින් හරි විඳින සියලු කාම අහු වෙනවා. ඒ සියල්ල හීනයි ගාම්‍යයි පෝසුජනිකයි අනරියයි අනත්ත සංහිතයි කියලා විග්‍රහ කරලා තියෙනවා. සියලුම කාමිය ඔයකට අයිති. හැබැයි සියලුම කාමිය ඔයකට අයිති වෙන්නේ ඒකට හේතු වෙන සියලු උපාදානයන්ගේ යුත්තන. කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ උපාදානය හතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විපර්යාස හැටියට විපල්ලාස කියන වචنين පෙන්නනවා. යථාර්ථයේ ඉක්ම ගිය විපර්යාසයක් වෙලා තියෙන මානසිකත්වයක් තියෙනවා. කාමයන් පිළිබඳව අනිසි ගන නිසි නැති කාමේ නිසි කියලා දෘෂ්ටියටපත් වෙනවා. අනිච්චේ නිච්ච සංඥා ඒ දෘෂ්ටියෙන් යුක්තයි ප්‍රසඥය. දෘෂ්ටියෙන් විතරක් නෙමෙයි සංඥා සහ චිත්ත කියන මේ තුනෙන්ම විපර්යාසයටපත් වෙලා ඉන්නේ. මොකද විපර්යාසය අනිච්චදී අනිත්‍ය හැටියට දකිනවලා හඳුනනවලා ඒක තේරුම් ගත්තනම් පූර්ණ වශයෙන් කාමයන් පිළිබඳ විපර්යාසය ඉවරයි. ඊළඟට භවයේ පිළිබඳ අනිත්‍ය වශයෙන් දැක්කම නේද අනිත්‍ය වශයෙන් දකින්නවා අනිත්‍ය නිත්‍ය වශයෙන්. ඒ වගේම සුඛ වශයෙන් දකින්නවා ලෝක සත්‍යයගේ හැටි. දුක දුක වශයෙන් දකින්නේ නැහැ සුඛයක් වශයෙන් දකින්නවා. ඊගායි සුඛ වශයෙන් දකින්න එක විපර්යාස තුනකින් දකින්නවා. ditthi විපල්ලාස සඤ්ඤා විපල්ලාස චිත්ත විපල්ලාස කියන දෘෂ්ටියෙන් සඤ්ඤාවෙන් චිත්තයෙන් තුම්පලින්ම විපර්යාසයටපත් වෙලා අනත්ත අත්ත වශයෙන් දකින්නෝ අසාරදී සාර වශයෙන් දකින්නෝ ඒකයි කිව්වේ. දෘෂ්ටියෙන් දකින්නේ එහෙමයි සඤ්ඤාවෙන් සහ චිත්තයෙන් දකින්නෙත් එහෙමයි. අසුභ සුභ වශයෙන් දකින්නෝ අසුභ කය සුභ කය කියලා දකින්නෝ. දෘප්තියෙනුත් දකින්නවා සංඥාවෙනුත් දකින්නවා චිත්තේනුත් දකින්නවා එහෙම. මෙන්න මෙහෙමනම් වෙන්නේ ඒ පෘථග්ජන විපර්යාස මානසිකත්වේ. එබඳු විපර්යාස මානසිකත්වයක් ඇති කෙනාට චන්දරාගේ බලවත්. ඒ චන්දරාගේ බලවත්කම නිසා ඒ බලවත් චන්දරාගෙන් ඔහු තරම ලෝකී අකුසල් ඇද්ද? ඒවා කරන්න ඔහුලගේ හේතු තියෙනවා. මව් මරන්න හේතු ඔහුලඟ තියෙනවා. පියා මරන්න හේතු තියෙනවා. රාතන් මරන්න හේතු තියෙනවා. බුද්ධ ශරීරයේ ලේ උපදන්න හේතු තියෙනවා. සංඝ වේදිය කරන්න හේතු තියෙනවා. ඊට පල්ලේ යවගෙන මොන කතාවද? ඔය ආනත පාප කරන පහ. මෙන්න මේ කියන தත්ත්වයේ හේතු තියෙනවා විතර කරනවා කියනවා නෙමෙයි. සමහර වෙලාවට කරන්න අවස්ථාවේ හේතු ඔහුලගේ තියෙන එකයි මේ කියන්නේ. ඒවා නොකරින්න බැරි කමක් නැහැ කියන එක. ඒක හරි භයානක දෙයක්. ඔය එකක් ඕක හරි කොයි මොහොතක හරි සිද්ධ වුණොත් එහෙම ආනතරේ පාප කර්මයක් කළා කපක් අවීතිය දුක් විඳින සිද්ධ වෙන පාපෙකු සිද්ධ වෙනවා. අනාත්ම දුකක් විඳින්න. ඒ තරම් භයානකයි මේ ටික. පරියාසයේ ක්‍රමක්‍රමයෙන් ඇරෙනවා. සෝවාන් වෙනකොට දෘෂ්ටි පරියාසය ඇරෙනවා යොක්කගේ. මේ වෙනස ඒකයි. අනිච්ච සහ අනාත්ම කියන දෙකේ සංඥා විපර්යාසයයි චිත්ත විපර්යාසයයි දුරු වෙනවා. දුක්ඛ සුඛයි කියලා ගන්න එකේ අසුභ සුභයි කියලා ගන්න එකේ දෘෂ්ටි විපර්යාසය දුරු වෙලා සංඥා චිත්ත කියන එක තව ඉතුරු වෙනවා. එයා සෝතාපන්න බුද්ධලයාට විපර්යාස හතරක් ඉතුරුයි. මොකද්ද? දුක සැපයි කියලා ගන්න සංඥා විපර්යාසයයි චිත්ත විපර්යාසයයි ඉතුරුයි. අසුභේ සුභයි කියලා ගන්න සංඥා විපර්යාසයයි චිත්ත විපර්යාසයයි ඉතුරුයි. ඔය හතර දුරු වෙන්නේ අරිහත් වේ දැන කොට ඉවරට. සමක්‍රමෙන් අඩි වෙලා ගිහිල්ලා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඔන්නේ විපර්යාසයේ යම් තාක්කල් තියෙනවද? ඒ තාක්කල් ඒක චන්දරාගයේ තියෙනවා. එයා සෝතාපන්න පුද්ගලයාට යම් චන්දරාගයක් දුරු වුණාද? අතර පාගත වීමට හේතු වෙන පාප කර්මයන්ගේ චන්දරාගය දුරු වුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන පිළිබඳ චන්දරාගය සම්පූර්ණ දුරු වුණා. දැන් එකයි තියෙන වෙනස. අනුසය බිඳුණා. එන්න ඉක්ව ගියා. තව ඉතුරු ටික තියෙනවා. කාමරාග ව්‍යාපාද කියන එක තව තියෙනවා. හැබැයි ඒවැ තර කියන අපාය ගාමී වෙන මට්ටමේ චන්දරාගය විඳිලා. චන්දරාගය ඉවරටි ඉවර නෑ. ඒක අහු වේවා මත් වෙන්නේ නෑ. ප්‍රමාද වෙන්නේ නෑ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. සුද්ධ භාවයටම යනවා කියලා වරක් නැති ඉවර වෙන කවසාන් එක. ඉතින් එහෙම ස්වභාවයක් මේ චන්දරාගය කියන වචනේ තියෙන්නේ. අන්න ඒකයි. අපි යම්කිසි ළමයෙකුට ඇඳුමක් අඳනවා. අඳපුහා මොකද වෙන්නේ? ඒ ළමයාගේ ඇඟ ඇතුලේ මොනවද තියෙන ලප කැලල්? ඒවා පේන්නේ නැහැ. නැති හැලක් එනවා. කැදල තිබුණ ඇඟේ තියෙන අංගපසංග අඩුපාඩු තියෙනවා පේන්නේ නැහැ. අර ඇඳුම නිසා, අන්දෝපු නිසා. මෙන්න මේ වගේම මිනිස්යාගේ ස්වභාවයක් තියෙන හිතලා අන්දවන්න හුරුදු වෙලා තියෙන. ප්‍රകൃතිවන හිත පබස්වර මිදම් බික්කවේ චිත්තං කියන මේ චිත්තේ හිටින් නැති වෙන්න. ඕකට විවිධ ඇඳුම් අන්දවන. ඒක කියන්නත් හරි බයයි යන්නේ යනි. අමුතු බණක් කියන අවල්හා වඳුරු හිතලත් ඇඳුම් අන්දවනවා කියලා කිව්වලු. ගෞන් එහෙම අන්දවන්න පුළුවන් කියලා කිව්වා කියලා බණ කියයි. මොට්ටකවට කිව්වට නම් මට කරන්න දෙයක් නැහැ මේ උපමා. මේ කියන්නේ. අන්න අන්දවන ලක්ෂණේ. අන්දවනවා කියන්නේ ඔන්න ඔහම එකක්. හිතට අන්දවනකොට නියම ප්‍රകൃතිය පේන්නේ නැහැ. මොනවද අන්දවන ඇඳුම්? හිතට රාග ඇඳුම අන්දවනවා. අන්දේවල පස්සේ සලාග චිත්ත හිත සලාගිකයි. ආගන්තුක උපක්ලේශේ මොකද්ද? අන්දෝක ඇඳුම. ඒක තමයි රාගේ. ආක්‍රාල පුළුවන් උපක්ලේශයක් නිසා. පබස්සරින් දම්බි කෙවේ චිත්තානි තොලිතුරු වෙන්නේ. අන හිත නිරුවත් කළා. ඇඳුම අහ කෙරුව නිරුවත්. ඒකේ ස්වභාවය. නිරුවත් කරනවා කියන එක තෝරාගන්න බැරුවා. මේ මෑතකදී එක්තරා ස්වාමීන් වහන්සේලම සාතන් වහන්සේට පොඩි එකාට වාගේ ලැජ්ජාව කියන එකක් නැහැ. හෙළුවෙලුත් ඉන්නවා කියලා වෙන්නේ. හිත නිරුවත් කරනවා කියලා දකින්නේ නැහැ. ගත නිරුවත් කරන හැටි වෙන්නවා ඒකද? මොනවා කරන්නද? එනම් අනික් කොකොට වල චාරයක් හැදුව ජීවත් වෙන සාතන් වහන්සේලා. හිත නිරුවත් කියන්නේ හිතට රාග ඇඳුම නැහැ, ද්වේෂ ඇඳුම, මෝහ ඇඳුම නැහැ. අන්දෝකුව අහකර දැම්ම. කාමයේ මුල් කරගෙන අන්ධවපු ආත්ම දැන් මම කාමච්ඡන්දී නෑ. අනි ච අන්ධ වෙනවා. හිතර අන්ධ වෙනවා. මොනවැන්ද? කාම ඇඳුමින්. ඒ නිසා වැහිලා තියෙන්නේ. දෘෂ්ටි ආකුණාට පස්සේ වැහුම් ඇරෙනවා. ඊට පස්සේ දකින්නවා මේක මෙන්න මේ જાතිය කාමයක්. මෙන්න මේකේ විපාකේ මෙන්න මේ ස්වභාවයයි. මේ කාමයේ මෙන්න මෙහෙම උප්පත්තියට හේතු වෙන මේ જાතිය නීච උප්පත්තියක් ගෙන දෙනවා. මෙන්න මේ කාම නිසා කාම ලෝකෙන් ඉක්ම යන්න බෑ. තව කාම ලෝකේ උපද්දන්න හේතු වෙනවා. මෙන්න මේ ආදි වශයෙන් ඒකේ ස්වභාවය දකින්නවා. දැකලා හිටන් හිතට අන්ධෝනේ වැ සතරපා ගැටීමට හේතුන කාම ඡන්ද කියන ටික ගලවා දාන. හිත අන්ධ කරන ආදී. අන්ධ කරන ඇඳුම ගලවා දාන. ඔන්නෝගේ තමයි කාම ඡන්දේ තෝරා ගන්න ඕනේ. කාමී වර එහෙම නැහැ. කාම රාගය තව තියෙනවා. කාම ඡන්දේ සෝවාගෙන උඩ ඉවරයි. කාම රාගේ අනාගාමි වෙනකොට සංසිඳිලා ගිහිල්ලා අරිහත් ඵලෙන් තමයි සම්පූර්ණ බිඳිලා යන්නේ. කාම රාගයන්ගේ ස්වභාවී කොරසා තියෙන නිසා ඒක දැනගන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. ඒක දැනගන්නේ අභිධර්මයේ පෙන්නා තියෙනවා. අනාගාමි මාර්ග අනුගාමිකය වෙලා ඉඳැද්දි හේක බුද්ධලයා නිත්‍ය විලා තියෙනවා. ලෝභයේ මුල් කරගත්ත අකුසල් හිත් හතරක්. ඒ අකුසල් හිත් හතර අවසාර වෙන්නේ අරිහත් ඵලයෙන් කියලා. එහෙනම් ලෝභය කියන්නේ කිලුටා. රාගයේ මුල් කරගත්ත කිලුටා. ඉතාලම් පොඩ්ඩක් හරි තියෙනවා. ඒක අරිහත්යෙන් ඉවර වෙන්නේ. ඒකයි කි වෙනස. රාගයේ තියෙන වෙනසක් තියෙනවා. ඕකට කාමියෝ පළවෙනි තැනට යනවා. රාග කියන එකේ ස්වභාවය ඒකයි. කාමයයි කාම රාගයයි දෙකක්. කාමියෝ සර්ව ප්‍රකාරයෙන් ඉවරෙන්නේ අරිහත් වෙන්නේ. කාම රාගයේ සාහෝණි හිදිල යනවා අනාගාමී ඵලයේදී. අනාගාමී ඵලයේ තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබතුමාට වැඩිපුරම ආශාවක් තියෙන්නේ කාම ආශාව විඳින්නද සමාධි සුවේ විඳින්නද ඇහුවොත් එක පයින් මෙතන උත්තරේ සමාධි සුවේ විඳින්නයි. කාම ආශාවට ඵල වෙන්නේ නැහැ. අග්‍ර වෙලා නැහැ. සමාධියට ඵල වෙන තැන. එහෙනම් උපාදාන කලේ මොකක්ද ඇහුවොත් සමාධියෙන්. සමාධිය උපාදාන කරමු නිසා උපාදානපත්ත්‍ය භව කිය සමාධි භවටපත් වෙලා භවපත්ත්‍ය ජාතින බ්‍රහ්මේ කියලා උපදිනවා ඊළඟ. වෙන එකක් උපාදානීය වෙන්නේ නැති නිසා ඒ කාම සංඥා ඇදලා නැති වුණාට ඔහු කාම ලෝකෙ උපදින්නේ මොකද හේතුව? ඔහුට කාම භවයේ උපදින්න හේතු වෙන්නා වූ සංයෝජනේ පිළිගන්න විදියක් නැහැ. ඇයි හේතුව? කාම උපාදානීය කරලා නැහැ. උපාදාන වල තමයි භවයේ ඉන්නේ. උපාදානීය කියන්නේ දැඩි භව. එන කාමියෝ දෙවෙනි වුණොත් පළවෙනි උනේ මොකද්ද? ඒකයි දැඩි වෙන්නේ. එහෙනම් තව භව උපාදානීය තියෙනවා. භව උපාදානීය තියෙන නිසා ඔහු බ්‍රහ්ම භවයේ උපදිනවා. සාතන් වහන්සේගෙන් තමයි භව උපාදානියක් තියෙලා යන්නේ. ඉතින් ඔබ තේරුම් හරි ගැඹුරු තැනක් වෙවි ඉස්සරහ කරන්නේ. ඔකම තෝරා ගන්නතෝ.